ජීවිතරිමාන මැත්තම ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
බොහොම සූතී මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, චම්පික රණවක හිටපු ඇමතිතුමාගේ කතාවේ අවසානයේ මේ රටේ ආර්ථිකයේ සම්බන්ධ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම පිළිබඳව කතා කළා. එතුමා ප්‍රමුඛම විපක්ෂයෙන් මම අහනවා, ඔබට මතකද ඔබ ආණ්ඩු කරන කාලේ මූඩි සායතනය ණය ගෙවීමේ හැකියාව අතින් අපේ රට ආසියාවේ යටම තැනකට දාලා ශ්‍රී ලංකාවේ නම 24 වෙනි තැන ලිව්වා. ඔබතුමාලට මතකද ඔබ ආණ්ඩු කරන කාලේ ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂක ආයතනයක් වන බ්ලූම්බර්ග් ආයතනය ආයෝජනයට අනතුරුදායකම රටක් විදියට අපේ රට නම් කළා. චම්පික ඇමතිතුමනි, ඔබට මතකද නොමුර ආයතනය විසින් විනිමය අනුපාත අර්බුදය අතින් අතිශය අවදානම්ම රටවල් 7 අතරේ ලංකාවේ නම ගිහින් ලිව්වා. එතුමා ශ්‍රේණිගත කිරීම ගැන කතා කරන නිසා කිව්වේ. මේ ආර්ථික අර්බුදය COVID-19 ව්‍යසනය සමග සම්බන්ධ නෑ කියලා එතුමා තර්ක කළා. ගරු සභාපතිතුමියනි, ලෝක බැංකුව පුරෝකථනය කරනවා COVID-19 ව්‍යසනය හමුවේ ලෝක ආර්ථිකයේ 5.2% හැකිලීමක් නැතිනම් අවපාතයක් අපේක්ෂා කරන බව. මේක ලංකාවට, ආසියාවට, දකුණු ආසියාවට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය 6.1%, මුළු ලෝකයේම දැවැන්ත ආර්ථිකයක් වන යුරෝපියන් යුනියන් එකේ නැත්නම් යුරෝප ආර්ථිකයෙන් 9.1% හැකිලීමක් අපේක්ෂා කරනවා. ඒ වගේම මේ විපක්ෂය ආණ්ඩු කරන කාලේ අවුරුදු 4 මාස කීපයක් ඇතුළේ ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය රුපියල් 130 ඉඳලා රුපියල් 182 වෙනකම් වැඩි වුණා. ආර්ථිකයක නිරෝගී භාවය මනින සාර්ව ආර්ථික විචල්‍යයන් සියල්ලෙහිම අපේ රටේ ආර්ථික තත්ත්වය ඉතාම නරක තැනකට ඇදගෙන වැටුණා. ජාතික ආර්ථිකය සම්බන්ධයෙන් ඉහළ දැමිය යුතු සෑම දර්ශකයක්ම පහළ දැම්මා මෙතුමන් ආණ්ඩු කරන කාලේ. ආර්ථිකයක් සම්බන්ධව පහළ දැමිය යුතු දර්ශක සියල්ලෙම විරැකියාව ඇතුළු සියල්ලම ඉහළ ගියා. රැකියා 10 ලක්ෂයක් දෙනවා කියලා පොරොන්දු දීලා ආණ්ඩු බලය අතරගත් උදවිය නැවත ගෙදර යන විට රැකියා ලක්ෂ ගාණක්ම නැති වෙලා තිබුණේ. ඊ අජිත් කබ්‍රාල් අපේ ඇමතිතුමා කතා කරන වෙලාවේ විපක්ෂයේ වැඩිපුරම මහ බැංකුව ගැන කතා කළා. අපි කැමති විපක්ෂයේ කවුරු හරි නැගිටලා කතා කරන වෙලාවේ මහ බැංකුව පිළිබඳව කතා කරන පළවෙනිම වාක්‍ය අපි මහ බැංකු හොරු කියලා ඊට පස්සේ කතා කරනවා නම් ඒ සඳහා වන සදාචාරාත්මක අයිතියට පමණයි අපි ගරු කරන්න සූදානම් වන්නේ. 948 ඉඳලා මේ රටේ ආණ්ඩු 21ක් රාජ්‍ය නායකයෝ 13 දෙනෙක් මේ රට පාලනය කළා. ඉතිහාසයේ එකම එක වතාවයි 106ක ආර්ථික වර්ධන වේගයක් අඛණ්ඩ ලෙස පවත්වාගෙන ගියේ ඒ මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ කාලේ. මේ රටේ දිගින් දිගටම ආර්ථික වර්ධන වේගය සම්බන්ධව බරපතල වෙනස්කම් රැසක් සිද්ධ වෙද්දී යුද්ධයක් පවතින මොහොතක මේ රටේ ආර්ථික වර්ධන වේගය ඉතාම ප්‍රසස්ස තැනක පවත්වාගෙන යන අපට හැකි වුණා. මේ රටේ පහළ වෙච්ච සම්භාවනීයම මුදල් ඇමතිවරයෙක් ආචාර්ය එන් එම් පෙරා වර එක පාර්ලිමේන්තුවේ කියනවා, හැන්සාඩ් වාර්තාවක මා දුටුවා. එතුමා කියනවා, මේ ලෝකෙ කිසිම ආණ්ඩුවකට රාජ්‍ය ආරක්ෂාව සංවර්ධනය සහ සමාජ සුබ සාධන යන සමාජ උමනාවන් තුන එකවර සමාජගත කරන්න බෑ, අවම වශයෙන් මේ තුනෙන් උපරිම දෙකයි තෝරගන්න වෙන්නේ කියලා. අපි ආණ්ඩු කරන කාලේ මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන ගමන් ජාතික සංවර්ධනයේ පෙර නොවූවිරු අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන ගමන් පොහොර සහනාධාරයේ සිට සමාජ සුබ සාධන ක්‍රියාවලියේ පෙර නොවිරු අලුත් තත්ත්වයන් නිර්මාණය කරන්න අපිට හැකියාව ලැබුණා. අද මේ උත්තරීතර සභාවේ COVID-19 ව්‍යසනය පිළිබඳ වැඩිපුර කතා කළා. මම විපක්ෂයෙන් අහනවා, පළවෙනි වතාවේදී අපිට කිව්වා රෝගීන්ගේ සංඛ්‍යා ලේඛන තොරතුරු ඇත්ත නෙවෙයි කියන්නේ, හංගල තොරතුරු කියන්නේ කියලා. පෙරේදා එක්සත් ජාතික පක්ෂයේ මේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් ප්‍රවෘත්ති සාකච්ඡාවක වාඩි වෙලා කියනවා නැති කොවිඩ් ප්‍රශ්නයක් මේ වෙලාවේ මතු කරලා වෙනස් තොරතුරු කියනවා කියලා. මම මෙයාගෙන් අහනවා මේ දෙකෙන් කොයි එකද ඔබ කියන ඇත්ත විදියට අප බාරගත යුතු තිබෙන්නේ. ඒ වගේම අද උදේ අපේ දොළවත්ත මන්ත්‍රීතුමා ප්‍රශ්න කළා. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා PCR පරීක්ෂණය කරලා ඒ පිළිබඳ සැකයක් තිබුණා නම් ඒක රිපෝට් එක එන්නත් ඉස්සලා පාර්ලිමේන්තුවට ආවේ බැරි වෙලාවත් රිපෝට් එක පොසිටිව් නම් මොකක්ද උඩ තිබුණොත් අවම සදාචාරයේ නිරෝධායන සංකල්පයක් පිළිබඳව ඒ පිළිබඳව සිහිපත් කරමින් මේ රටේ ආර්ථික තත්ත්වයේ තුල COVID-19 ව්‍යසනය හමුවේ මේ මතුවලා තියෙන්නේ 3rd wave එක අපි 2nd wave එකට මුහුණ දුන්නා වැලිසර නේවි පොකුර ඒ තත්ත්වයේ කළමනාකරණය කරමින් මේ තත්ත්වයේද සමනය කරමින් මේ රටේ ජනතාවට ජීවත් විය හැකි සුපහන් රටක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ආණ්ඩුව සූදානම් කියලා මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
ගරු අශෝක අබේසිංහ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
ස්තුතියි. මුලාසන රුඩ මන්ත්‍රීතුමියනි, අද පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට භාජනය වෙන්නේ ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධනය, ඒ වගේම ආර්ථික සේවා ගාසු සංශෝධනය, වරාහයක් ගුවන්තොටවල බදු සංශෝධනය. මේ සංශෝධනවලින් ඉදිරිපත් කළ තියෙන්නේ මේ රජය ආරම්භ වූ අවස්ථාවේදී මේ බඩු අඩු කිරීම පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න. මේ රටේ දැන් තීර ප්‍රශ්නයට මූලික වෙලා තියෙන්නේ මෙන්න මේක. මේ රජය බලයට පත් වුණාට පසුව මුලින්ම කළේ 2015 පසුගිය රජයේ බලයට පත් වූ අවස්ථාවේදී මේ රටේ තිබුණු රාජ්‍ය ආදායම වන බිලියන 1200 පමණ ප්‍රමාණය 2019 වන විට බිලියන 2000 දක්වා වැඩි කරලා තිබුණා. මේ රජයේ බලයට පත් වහාම බිලියන 600කින් මේ රජයේ ආදායම අඩු කරගත්තා මේ බදු සංශෝධන හරහා. මේ බදු සංශෝධන හරහා මේ ආදායම අඩු කර ගැනීම තුළ තමයි දැන් වර්තමාන අර්බුදය අවිල්ල තියෙන්නේ. රටක් ඉදිරියට අරයි යන්න ආදායමක් සහ වියදමක් තියෙනවා. ආදායම වැඩි කරගන්නේ නැතුව මේ වියදම අපිට පියව ගන්න බැරි වෙනවා. මේ රටේ නිදහසෙන් පස්සේ වැඩිම දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ආදායම තිබුණේ 1978 සියයට දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව 129.8. ඒක 1994 වෙද්දී 121ක් බවට පත් වුණා. 2014 පසුගිය රජයේ අවසානයේදී 2014 කාලයේ 2014 වෙනිදා 111.5 බවට පත් වුණා. මේ වසර අවසානයේ වන විට දළ දේශීය නිෂ්පාදන රාජ්‍ය ආදායම 108ට වඩා අඩු තත්ත්වයක් බවට පත් වෙන තත්ත්වයක් තියෙනවා. රජයේ ඇමැතිවරු කතා කරද්දී ඔවුන්ගේ ආර්ථික කළමනාකරණය හොඳයි කියනවා. විපක්ෂය කතා කරද්දී ඔවුන්ගේ කළමනාකරණය හොඳයි කියනවා. නමුත් මේ සියල්ලටම වඩා මම මේ වෙලාවේදී පෙන්වලා දෙනවා මධ්‍යස්ථ පුද්ගලයෙක් මේ රටේ ආර්ථිකය ගැන කතා කරපු එකක් ගැන මම කියන්නේ. වර්තමාන මුදල් රාජ්‍ය ඇමතිවරයා මහ බැංකු අධිපතිවරයා ඉන්න කාලේ ඔහුගේ මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා කරන ආචාර්ය විජේවර්ධන මහත්මයා කියපු ප්‍රකාශයක්. එතුමා කියලා තියෙන ආණ්ඩුව කිය යුතුම ආර්ථික විග්‍රහයක්. එක්කෝ අවුල් කරන්න නැත්නම් විනාශ කරන්න. මේක තියෙනවා කියලා ශ්‍රී ලංකාවේ ආර්ථිකයේද ඉදිරියේදී මාරාන්තික අවසානයක් දක්වා යනතෙක් ඒ ගැන වගකීවුත්තන්ට අවබෝධයක් නොවන බව ආචාර්ය W. විජේවර්ධන මහතා ප්‍රකාශ කර සිටි. ඒ ලිපියේ තියෙනවා ශ්‍රී ලංකාවේ ආර්ථික ඉතාමත් තදබරසේස රෝගී වන තත්ත්වයක් පෙන්නු කරන්නට ගණන් ගත්තේ 2013 වසරේ සිටයි. මේ සම්පූර්ණ ලිපිය කියවන්නේ නැහැ. ඒ අතරතුරම එතුමා කියනවා ආචාර්ය විජේවර්ධන මෙම ප්‍රකාශ කරන්නේ බොහෝ තර්ක අනුකූල පරිචයක සිටයි. මෙම රජයේ පසුගිය මාස කීපයකට ඉහතදී ජනතාවට ලහඳුන්වා දුන් නව ආදායම් බදු ක්‍රියාවලිය මෙරට ආර්ථිකයට ඉතාමත් මරු පහරක් ගෙන දෙන බව පැහැදිලි. මේ කියන්නේ ස්වාධීන පුද්ගලයෙක්, ආණ්ඩුවේ ඇමතිවරයෙක්වත් ආණ්ඩුවට සම්බන්ධ කෙනෙකුත් නෙමෙයි, විපක්ෂයට සම්බන්ධ කෙනෙකුත් නෙමෙයි, ස්වාධීන පුද්ගලයෙක්. ඉතින් මේ தত্ত্বය අපිට මේ හොඳින්ම වටහා ගන්න පුළුවන් දැන් ආණ්ඩුවට ණය ගෙවා ගන්න බැරි தত্ত্বයක් තුළ. මේ වසරේ තිබුණ ඔක්තෝබර් මාසයේ ගෙවන්න විදේශ ණය ඩොලර් බිලියනයක් ඒ සඳහා ගෙවන්න මම දැක්කා එක අවස්ථාවකදී මුදල් රාජ්‍ය ඇමතිවරයා කියනවා අපි සංචිත වලින් ගෙවනවා කියලා. අපිට දැනගන්න ලැබිලා තියෙනවා මේ සඳහා ගෙවීම සඳහා රුපියල් බිලියන 123ක් මුදල් අච්චු ගහලා තියෙනවා. ඒ වගේම බිලියන 78ක් ODI එකක් අයිරාවක් ඉදිරියට අරන් ඒ සියල්ලම භාණ්ඩාගාරයට ලබා දීලා මහ බැංකුවට ලබා දීලා මහ බැංකුවෙන් ලබාගත් ඩොලර් වලින් තමයි ඩොලර් බිලියන ගෙවලා තියෙන්නේ. දැන් ඉදිරියේ වසර වලට අපිට ඩොලර් බිලියන 4 සිට ඩොලර් බිලියන 5-6 දක්වා ගෙවන්න තියෙනවා. ඒක රාජ්‍ය ආදායමෙන් 50 60 70 දක්වා නැත්නම් ඉස්සරහට 80 දක්වා වැඩි වෙයි. මේවා කරන්නේ කොහමද? විශේෂයෙන්ම ආණ්ඩුව දැන් ආණ්ඩුවේ පායි කියනවා පසුගිය රජයේ කාලයේදී ආර්ථික වර්ධන වේගය අඩු වුණා. ඒක ඇත්ත සත්‍යයි. හැබැයි ආර්ථික වර්ධන වේගය අඩු කර අඩු වෙද්දී පසුගිය රජයේ ආර්ථික කළමනාකරණයේ දුර්වලතාවය. හැබැයි ඒගොල්ලන්ගේ කාලේ ආර්ථික වර්ධන වේගයේ ඍණවගයක් වෙද්දී ඒ දුර්වලතාවය ගැන කතා කරන්නේ නැහැ. එතකොට කියන්නේ ලෝක ප්‍රවණතාවය. ලෝක ප්‍රවණතාවය නිසා තමයි මේ ආර්ථික වර්ධනය අඩු වෙලා තියෙන්නේ කියලා. හැබැයි පසුගිය රජයේ කාලේ අඩු වෙද්දී ඒ ගැන කතා කරන්න මේ මේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වසර මැද වාර්තාවෙම තියලා තියෙනවා එක්තරා ස්ථානයක මේ මේ වාර්තාවෙම කියලා තියෙනවා මේ 2000 මෑත වසරවලදී ලෝක ආර්ථික වර්ධනයේ මන්දගාමී වී ඇති අතර ඒ වර්ධනය 2016 සිට 3.3 සිට 2.4 දක්වා පහත වැඩි ඇත. මේ ඒගොල්ලන්ගේ වාර්තාවේ මේක කියනවා. එහෙම කියන ගමන් මේ මේ සභාවට ඇවිල්ලා නැත්තම් පිටදී කතා කරන්නේ මේ අකාර්යක්ෂම මූල්‍ය පාලනයක් ගැන. ඉතින් කෙසේ වෙතත් දැන් රටේ වර්තමාන තත්ත්වයත් එක්ක මේ රටේ විශාල ආර්ථික අර්බුදයකට මේ රාණ්ඩුව මේ රට ඉතා ආර්ථික අර්බුදයකට ගෙන යන තත්ත්වයක් තියෙනවා. ඒකට හේතුව විශේෂයෙන්ම අපි දකින්නේ මේ බදු සංශෝධනය. මේ බදු සංශෝධනය සමග කොවිඩ් වසංගතය ආවා. කොවිඩ් වසංගතයත් එක්ක රාජ්‍ය ආදායම ශීඝ්‍ර ලෙස අඩු වෙලා තියෙනවා. දලදේශීය නිෂ්පාදනයේ රාජ්‍ය ආදායම අඩු වෙන අතරම ඒ වගේම අයවැය පරතරය 10%ට වඩා වැඩි වෙන තත්ත්වයක් තියෙනවා. අයවැය වෙන පරතරය 10%ට වඩා වැඩි වුණොත් කොහොම රටක් ඉදිරියට අරයි යන්නේ? මේක තමයි විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඉදිරියේදී ණය ගෙවන්න බැරිද? මේ වසරේදී රාජ්‍ය ආදායම මදි වෙනවා. ණය පොලිය ගෙවන්න රාජ්‍ය ආදායම් මදි වෙන තත්ත්වයක් තියෙනවා. පසුගිය වසරවලදී අපේ පසුගිය ආණ්ඩුව තියෙන කාලේ රාජ්‍ය ආදායම ආවේ මාසයකට සාමාන්‍යයෙන් බිලියන 150 170 අතර. නමුත් දැන් ඒ බිලියන 50 60 70 අතර තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් බිලියන 70ක් ආවොත් මාසික ආදායම මේ කොවිඩ් ප්‍රශ්නයත් එක්ක බිලියන 1000කට වඩා අඩු තත්ත්වයක් එන්නේ වසර අවසානයේදී. මේ රාජ්‍ය මූල්‍ය මේ මුල් කාර්තුවේ වාර්තාවේ තියෙනවා රාජ්‍ය ආදායම බිලියන 123කින් අඩු වෙලා තියෙනවා මේ වසර මාස 4 තුල. තාම දෙවැනි කාර්තුවේ වාර්තාව ඇවිල්ලා නැහැ. එතකොට පළවෙනි මුල් වස මාස 4 තුල බිලියන 122කින් රාජ්‍ය ආදායම අඩු වෙලා තියෙන තත්ත්වයක් තුල මේ වසර අවසානයේ වෙද්දී විලියද කියකින් රාජ්‍ය ආදායම අඩු වෙයිද? රාජ්‍ ආදායම ලැබෙන ක්‍රම හැමතැනින්ම ඇහිරලා තියෙනවා. ඒකට ආණ්ඩුව විතරක් කියන්න බෑ මේ කොවිඩ් ප්‍රශ්නයත් එක්ක. නමුත් මේක ඉදිරියේදී විශේෂයෙන්ම මේ ලෝක ආර්ථික අවපාතයත් එක්ක ඉදිරියට යද්දී මේ රට මූල්‍ය අර්බුදයකට අනිවාර්යයෙන්ම ගොදුරු වෙන බව කියන්න ඕනේ. ඒ නිසා මේ සඳහා සියලුම රජය විතරක් නෙමෙයි රජයට අපි විපක්ෂයක් විදියට අපි රටේ ජනතාව දැනුවත් කරන්න ඕනේ මේ පිළිබඳව. එහෙම නැති වුණොත් විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද මේ ඒ වගේම ආනයනේ පාලනය කිරීම. ආනයනේ පාලනයේ ඉස්සෙල්ලා කතා කරපු මන්ත්‍රීවරයෙක් කිව්වා අපි ඩොලර් එක ස්ථාවරය රුපියල්ට සාපේක්ෂව ස්ථාවර තියෙනවා. ඒක තියාගන්න පුළුවන්. ඇයි ආනයනය සීමා කරලා තියෙනවා. දැන් ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට කහ ප්‍රවාහනය කරන කෙනෙක් අත්අඩංගුවට ගන්න තත්ත්වයක් තියෙනවා. කහ ප්‍රවාහනය කහ කුඩු පවා දැන් සියල්ලම ආනයනේ අඩු කිරීම තුළ ආනයනේ අඩු කරපුවාම ලංකාවේ ඩොලර් පිටරටට යවෙන්නේ නැහැ. ලංකා ඉතිහාසයේ 2000න් පස්සේ ලංකාවේ වසර 4යි 1050 51 54 55 56 වසර 5ක් පමණයි ආනයන වඩා අපනයනයට වැඩි වෙලා තිබුණේ. ආනයනේ අඩුයි අපනයනේ වැඩි වෙලා තියෙන වසර 5ක් පමණයි. හැබැයි දැන් මේ වසරේ දැන් මේගොල්ලෝ ආනයනේ අඩු කිරීම තුළ යම්කිසි ආනයන අපනයන අතර පරතරය සමතත්වයට ගේන්න බලනවා. පසුගිය 2019 වසරේ අපි ආනයනේ ඩොලර් බිලියන 22ක් තියෙද්දී අපනයනේ ඩොලර් බිලියන 10ක් හෝ 11ක් තමයි තිබුණේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ඩොලර් එක සාපේක්ෂව ස්ථාවරව තියෙන ආනයනේ අපනයන ආනයනේ සීමා කිරීම තුළ. නමුත් ආනයනේ සීමා කිරීම හැමදාම තියාගෙන ඉන්න බෑ. මේක විවෘත ආර්ථිකයක් සහිත රටක්. විවෘත ආර්ථිකයක් සහිත රටක ආනයනේ පාලනය කරන්න කෙසේද? ආනයනේ පාලනය කිරීම තුළින් දැන් වෙලා තියෙන ප්‍රශ්නේ මොකක්ද? රැකියා විශාල ප්‍රශ්න. දැන්ටම රැකියා ලක්ෂ 4ක් අහිමි වෙලා තියෙනවා. මේ තත්ත්වය තුළ මේ රටේ මේ රජයේ අදූරදර්ශී මූල්‍ය පාලනය නිසා තමයි මේ සියල්ලම සිදු වෙලා තියෙන්නේ. ඒ නිසා මේකට රටේ ජනතාවට කියන්න බෑ. ඒ නිසා රටේ ජනතාව ජීවත් කිරීම රටේ රජයක යුතුකමක්. ඒ සඳහා ඔබ සිය දැන් එන්න අත්‍යවශ්‍ය ආරදර මිල වැඩි වෙලා තියෙනවා. ඒ නිසා රජයේ යුතුකම රටේ ජනතාව ජීවත් කිරීම ඒ සඳහා ඔබ සියලු දෙනාගේ ඒ යුතුයම ඉෂ්ට කරන ලෙස විශේෂම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
ගරු දයාශ්‍රී ජයසේකර මහත්මයා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
මුලසරණ මන්ත්‍රීතුමනි මම සන්තෝෂ වෙනවත් දවසේ මේ බල් සංශෝධන පනත් පිළිබඳව කතා කරන්න ලැබීම ගැන විශේෂයෙන්ම අපේ අශෝක අබේසිංහ මහත්මයා ආනයන අඩු කිරීම සහ අපනයන වැඩි කිරීම ගැන කතා කරා. ඇත්තටම ඒක තමයි රටේ සිද්ධ වෙන්න ඕනේ කාරණා. මේ මම හිතන්නේ ඒකට ආර්ථික දර්ශනය එක එක ආණ්ඩු පාවිච්චි කරන ආර්ථික දර්ශකය තමයි වැදගත් වෙන්නේ. අපි කල්පනා කරනවා ලෝකේ අනෙක් රටවල් වලට වගේම අපේ රටෙත් විශාල වශයෙන් ලෝකේ හැමතැනම සිද්ධ වෙන කාරණේ තමයි දැන් ක්‍රමානුකූලව තමන්ගේ ආනයන ප්‍රමාණය විශාල ප්‍රමාණයක් අඩු කරගන්න ගමන් අපනයන වර්ධනය කර ගැනීමට අවශ්‍ය කරන කටයුතු ටික කිරීම. මොකද හේතුව මේ කොවිඩ් වසංගතයත් එක්ක ලෝකයේ විශාල අර්බුදයක් ලෝක ආර්ථික මට්ටමින් ඇතිලා තිබෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මේ රටේ ඕන වැවෙන හැම දෙයක්ම අරන් එන්න පුළුවන් තැනකට තල්ලු කරපු ආණ්ඩුවක් අපි අරගෙන යන ක්‍රියාමාර්ග තුල අපි රට ඇතුලේ හදන්න පුළුවන් හැම දෙයක්ම නිෂ්පාදනය කරන්න, ඒ වගේම රට තුල කාර්මික වශයෙන් නිෂ්පාදනය කරගන්න පුළුවන් හැම දෙයක්ම හදන්න, ඒ වගේම හැම දෙයක්ම පිටරටින් ගේන සංකල්පය වෙනුවට පුළුවන් තරම් ඒවා සීමා කරමින් මේ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යන්න කටයුතු කරන්න. විශේෂයෙන්ම අපි මෝටර රථ ආනයනය කරන එක යම් ප්‍රමාණයකට නතර කරලා තියෙනවා. ඒක ගත්තම රටට වාසියක්. මොකද විශාල ප්‍රමාණයක් අද රටේ ගත්තම පාරවල් පිරෙන්න මෝටර රථ තියෙනවා විතරක් නෙමෙයි එක ගෙදරක වාහන 3-4 දින තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. අපි ඒක නොතිබුණයි කියලා ප්‍රශ්නයක් කරනවා නෙමෙයි තිබුණයි කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඒවා සීමා කරන්න අත්‍යවශ්‍ය වෙන්නේ විශේෂයෙන්ම අපේ විශාල ප්‍රමාණයක් ඩොලර් පිටරට ඇදලා ගිය ගමන් වෙන්නේ මේ රට ඇතුලේ තිබෙන ආර්ථික අර්බුදයත් එක්ක. අර්බුදය ඇති වෙන්නේ වෙන කාරණයක් ඉඳන් නෙමෙයි කොවිඩ් වසංගතයත් එක්ක ඇතිලා තිබෙන තත්ත්වය තුල අපේ අපනයනේ විශාල සංඛ්‍යාව සීමා වෙලා තියෙනවා. ලංකාවට එන්න තිබිච්ච මම එකයි කිව්වේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි විශාල ප්‍රමාණයක් විදේශ ප්‍රේෂණවල විශාල අඩුවීමක් අපි බලාපොරොත්තු වුණා. හැබැයි දැන් ඒක 15%ක අඩුවීමකට සාපේක්ෂව අපි බලාපොරොත්තු වුණේ නමුත් අපි ජූලි මාස වෙනකොට ඩොලර් මිලියන 700ක ප්‍රමාණයක් අපිට ඇවිල්ලා තිබුණා. ඒක ඩොලර් මිලියන 675 දක්වා ආපහු අගෝස්තු මාසේ පොඩ්ඩක් අඩු වෙලා තිබෙනවා. මේක තිබුණේ ඩොලර් මිලියන 575යි ජනවාරි මාසේ වෙනකොට. ඉතින් අපි බලාපොරොත්තු වුණා එන්න එන්න මේක අඩු වෙයි කියලා. ඒකට අවශ්‍ය කරන පියවර තමයි ක්‍රමානුකූලව අපි අරගෙනමින් හිටියේ. ඒ විතරක් නෙමෙයි අපිට ඒ ප්‍රශ්න ගන්නවකට එක්ක දැන් මම එකයි කියන්න මේක අවස්ථාවක් කරගත්තේ. රට ඇතුලේ හදන්න තියෙන බලන්න 2015 ඉඳලා ගත්තම ජමනාරම් පවා ලංකාවට ගෙනල්ලා
තියෙනවා. මාත් විනාඩි දෙකක කාලයක් තියෙනවා.
ජමනාරම් ගෙනල්ලා තියෙනවා ඩොලර් මිලියන 3.1ක. මම දන්නේ මොකට ගෙනවද කියලා. එතකොට කොමඩු 0.2යි ඩොලර් මිලියන 0.2ක කොමඩු ගෙනල්ලා තියෙනවා ලංකාවට. මේ කොමඩු ලංකාවේ මේ පොලේ ගඟ අතාරනවා මේ මෙයා කරගන්න බැරුව. බඩේරිඟු ඩොලර් මිලියන 34.8ක. මුංගඩ ගෙනල්ලා තියෙනවා ඩොලර් මිලියන 12.2ක. උඳු ගෙනල්ලා තියෙනවා ඩොලර් මිලියන 6.6ක. මෑ ගෙනල්ලා තියෙනවා ඩොලර් මිලියන 23.8ක. ලොකු ලුණු ගෙනල්ලා තියෙනවා ඩොලර් මිලියන 84.6ක. අපි මේවා කිව්වා මේ අලාතෝල මැතිතුමා කිව්වට ආර්ථික ඔස්තාද්ලා වාලා ආර්ථික ඔස්තාද්ලා ඒකීද තමයි අපි එළියට ආවේ. මල තියාගන්න 2018 අප්‍රේල් මාසේ එළියට පස්සේ එක තමයි මේ පාවා දීම කරන නිසා. හරි අපි කැබිනට් මණ්ඩලයට කියන්නේ නැතුව පාර්ලිමේන්තුවට කියන්නේ නැතුව හොරෙන් ගිහිල්ලා අස්සම් කරනකොට මේ සිංගප්පූරු කිව්සුම හරි අපි ආඩු විරුද්ධව කතා කරුවා. හරි මතක තියාගන්න. ඒකයි මේ කියන්නේ. ඒ ආර්ථික දර්ශනය තිබිච්ච ප්‍රශ්න තමයි අපි එළියට බහින්න ප්‍රධාන හේතු වුණේ. මතක තියාගන්න. දැන්වත් තේරුම් ගන්න එක. තමුන්නාසිර වැඩි තේරුම් අරන් තියනවා අර විපක්ෂ නායකතුමා. හරි ඒ නිසා කරුණාකරලා කහ ගෙනාව ඩොලර් මිලියන 6.4ක. මතක තියාගන්න. ඩොලර් මිලියන 6.5යි 7.1යි ඩොලර් මිලියන 7යි මේ ඩොලර් මිලියන ගණන් වලින් ලංකාවට මේවා ගෙනාවේ. අපි හාල් එක පැත්තකින් දානවා. හාල් අපිට අවශ්‍ය වෙනවා. හාල් තමුන්නාසිරත් ගෙනාවනේ. හාල් ලංකාවේ මතක තියාගන්න මම කියන සිල්ලමැත්තුමා ආර්ථික කමිටුවට ගිහිල්ලා මම කතා කරලා කිව්වා ලංකාවේ වීදික අරගෙන දෙන්න කියලා කොම්පැනි 50කට 60කට ඔක්කොම පොඩි කඩේ ලමුන්නාසේ ඇවිල්ලා යම් වෙනසක් කරාක වෙනම කාරණයක්. රනිල් වික්‍රමසිංහ මහත්තයා මොකද කරේ? නෑ මේක දෙන්නෙකුට 3 දෙනෙකුට දෙන්න ඕනේ කිව්වා. මම ආපුවාම චරිත රත්නත් මහත්තයා හිටිය හැබැත්තේ. මං කිව්වා මේක මේ විවෘතාර්ථිකයේ ඉවර කරන්න හදන්නේ කියලා. ලංකාවේ ඒකයි ඇති කරපු தત્වේ. හරි තමුන්නාසේලා කරපු වැරදි ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රතිඵල තමයි මේ අපි දැන් ගෙවමින් ඉන්නේ. ඒ නිසා මං කියන්න කැමතියි මේ සියල්ල සිද්ධ වුණේ ඒ කාරණාත් එක්ක. එතකොට අද බලන්න දැන් මේ සංචාරක ව්‍යාපාරය ගත්තම
ඒවගේම ඒක සම්පූර්ණයෙන් බිඳ වැටලා තිබෙනවා වෙන කාරණයක් ඉඳන් නෙමෙයි අපි නැවත මන්ත්‍රීතුමිය මේක පටන් ගත්ත ගමන් ආපහු මේ කොවිඩ් අසංගතයත් එක්ක එන වාතාවරණය නැවත ආපහු එන්න පටන් ගන්නවා මේක නිසා මුළු ලෝකයේ හැම රටකම මේ තත්ත්වයට අද මුහුණ දීලා තියෙනවා ඒ නිසා ඒ වගේම අනික් කාරණේ මතක තියා ගන්න ඕන කාරණේ තමයි සමුච්චිත වෙළඳ හිඟය 2019 වසරේදී ඩොලර් බිලියන 8.8කට වාර්තා වුණාම ඒක ඩොලර් බිලියන 5.8 දක්වා දැන් ක්‍රමානුකූලව අඩු වෙලා තියෙන මේ කාල වකවානුව තුන. ඒ වගේම ආනයන වීදමේ අඩුවීම ඩොලර් බිලියන 2ක් අපි මේ ඩොලර් බිලියන 2 ආනයන අඩු කරගත්ත ගමන් අපේ ලංකාවෙන් පිටතර යන තිබිච්ච මුදල් ටික තමයි නතර වෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් අපේ ශේෂය මගේ ශේෂය ගත්තොත් එහෙම clothing and accessories ගෙන දින ඩොලර් බිලියන 124ක මේක මේ කාල වකවානුව තුළ අපි නතර
කරා
දැන් ඒක අඩු වෙලා තියෙනවා 120කින් ඒ කියන්නේ ලංකාවේ නිෂ්පාදනය කරගන්න තියෙන ඇඟලුම් ටික පිටරටින් අපි ගෙන්නුවා ලංකාව අපි පිටරටට ඇඳුම් මාන රටක් නමුත් මොකද කරේ චීනෙන් ඊළඟට හොංකොං වලින් බැංකොක් වලින් ලංකාවට ගෙනල්ලා මේ චීප් ක්ලෝත්ස් ගෑනලා නැත්තම් නිමි ඇඳුම් ගෑනලා අතෑරියා ලංකාව ඇතුලේ ලංකාව ඇතුලේ නිෂ්පාදනය කරපු ප්‍රධාන කම්පැනි අලුත් අපේ බ්‍රෑන්ඩ් සීන ඕනතරම් ලංකාවේ හැබැයි ඒව හදන්න දුන්නේ නැහැ මොකද හේතුව අරක ගෙනල්ලා ලංකාව ඇතුලේ රුපියල් 100ට 105ට ගුරන්න පටන් ගත්තා අපි දැන් ඒක නතර කරලා තියෙනවා 120.4ක ඍණාගයක් දැන් අපි ගන්නෙ මොකද අපි ඇඟලුම් මානේ සම්පූර්ණයෙන් නතර කරා අපි දැන් බ්‍රෑන්ඩ් විතරයි ගේන්න දෙන්නේ ලංකාව ඇතුලේ අපි දැන් ලංකාවේ වෙනම අපි ඇඟලුම් ටික නිෂ්පාදනය කරනවා ඒ නිසා මෙන්න මේ ක්‍රියාදාමය අපි හරියට අරගෙන ගියොත් අපිට අපි විශ්වාස කරනවා තව අවුරුදු 5ක් ඇතුළත මේ රට ක්‍රමානුකූලව ගඩ ගන්න පුළුවන් කොවිඩ් වසංගතය නිසා ඇති වෙලා තිබෙන අර්බුදය විසඳ ගන්න අධිකාර ජනාධිපතිතුමාත් ගරුවග්‍රාමතිතුමාත් ආණ්ඩුවත් අපි එකවගේ එකට එකතුලා ක්‍රියා කරනවා විවිධ අර්බුද ප්‍රශ්න එන්න පුළුවන් විවිධ පොකුරු එන්න පුළුවන් ඒකට එක වෙලාවක නායක පොකුරු කිව්වා එක වෙලාවක බ්‍රැන්ඩික්ස් පොකුරු කිව්වා මොන පොකුරු ආවත් ඕන පොකුරකට මුහුණ දෙන්න අපි ආණ්ඩුවක් විදිහට ශක්තිමත් මුහුණ දෙනවා අපේ සෞඛ්‍ය අංශ ශක්තිමත් ඉතාම ක්‍රමානුකූලව මේකට අපි මුහුණ දෙන්න සූදානම් කියන එකත් මතක් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරමු.
ගරු රජේන්ද්‍ර කුමාර් පොන්නම්බල මැතිතුමා වෘත්තමාන විනාඩි 5ක කාලයක්.
I thank you Madam Chairperson. We are today debating the nation building tax amendment bill, economic services charges amendment bill, Ports and Airports Development Levy Amendment Bill, and 5 resolutions under the Appropriation Act. Madam Chairperson, all these amendments are being sought by the government with the primary intention of managing the economy in a very difficult situation, no doubt. And in that regard, I think the government must be supported, particularly with the background of the COVID-19 virus, particularly over the last 2 days becoming rather virulent. But when you make decisions with regard to taxes, to increase or reduce taxes when it comes to managing the economy, one of the most important indices for that development is health. And health is a sector that under no circumstances can be compromised, particularly when you consider today's circumstances. So it is in that respect, Madam Chairperson, that I wish to flag a very specific issue concerning the Jaffna district, because as you know, the situation in the north because of the war has been such that cancer patients have been nationally far greater in the northern province because of the exposure to various chemicals out of the war and various other circumstances. So it is in that respect that I wish to draw this house's attention to the Tellipale Base Hospital that belongs to the Northern Provincial Health Ministry, Northern Provincial Council. Now that hospital, Madam Chairperson, had a special cancer unit that was built somewhere in the 70s or 80s, In fact, my family was personally involved in funding the cancer unit. We not only built the structure
you
for the unit, but we also funded the cobalt unit for that cancer unit. And eventually, there is also a linear accelerator unit that has been provided to the Tellipale Base Hospital. Now, this hospital, Madam Chairperson, is crucial considering the war situation, considering the high rates of cancer that occur in the north, is fundamental for the well-being of the people in that area. And it's not only Jaffna, but also not only the northern province, but even other provinces that find it easier to come to Tellipale than maybe go to Maharagama or Colombo or, for that matter, even Anuradhapura. So under these circumstances, there is a very unfortunate situation that is arising, Madam Chairperson, where the government in 2018 approved special cadre for the cancer unit and the Tellipale Base Hospital, considering the fact that unlike in other provincial council hospitals that have a cancer unit, that there is this cobalt unit and a linear accelerator unit, they created a special cadre. This was done in 2018, but despite that, despite the government in 2018 creating that special cadre,
But my Kali Avasan.
No, I have 5 minutes, madam.
Yeah, it's almost over.
I'm winding up. Despite that, the cadre for the provincial council has not been filled. Instead, what has been happening is that the cadre is appointed to the Jaffna Teaching Hospital that comes under the central ministry, and then those cadres are physically sent to the Jaffna Tellipale cancer unit and asked to function. And as a result, what has happened over the years is that there is a conflict between those who come under the central government and the provincial administration. There are strikes that are going on, and the patients are the ones, particularly under these very horrible circumstances of the COVID-19, where cancer patients are the most vulnerable. Their treatment is being terribly neglected. Now the central government is trying, in the guise of lack of funding and lack of resources, to take over the cardiac unit and the psychiatric unit in the Tellipale Hospital separately, and leaving the base hospital in the compound to function under the provincial council. Those are very, very heavily opposed by the people, Madam Chairperson. It is completely unrealistic to take only the cancer unit and the psychiatric unit out of the base hospital and bring it under the center. There will be an administrative chaos that is created. Instead, I ask this government, considering the COVID situation, considering the fact that cancer patients are the most vulnerable, and that the north, the cancer patients are most vulnerable, that sufficient funding is made available to the provincial council so that it can function properly. Thank you.
Garu DB Herath Mathuma Wathumata Vinadi 5ka Kalayak Thiyenu.
Mularasana Rode Garu Mantrithumani Stutivanta Wenawa Avasthawa Labba Deen Piribandawa. Ada me sabhavaye Sakatcha Karana Karanawa Jathika Godanagime Badu Sanshodhana Panatha. ඒ වගේම ආර්ථික සේවා සංශෝධන පනත වරාහයක් ගුවන් තොටුපළ බදු සංශෝධන පනත් ආදී මුදල් පනත් පිළිබඳව කතා කරන මොහොතක විශේෂයෙන් ඇයි රජයක් හැටියට මේ වගේ තීන්දුව తీරන ගත්තේ කියන කාරණාව තමයි මේ සභාවේ අවධානය ලක් වෙන්නේ විශේෂයෙන් 2019 දෙසැම්බර් පළවෙනිදා සිට ජාතිය ගොඩනැගීමේ බද්ද 2%කින් ඉවත් වෙලා ඒ වගේම 2020 ජනවාරි පළවෙනිදා සිට ආර්ථික සේවා ගාස්තු ඉවත් කරලා රටේ පවතින තත්ත්වයත් එක්ක රට ඉදිරියට අරගෙන යෑමේ වගකීම තමයි පාලක පක්ෂයේ බාර අරගෙන තියෙන්නේ. අපි දකිනවා වර්තමාන මෙම රජයේ බලයට පත් වෙනකොට මෑත භාගයේ ලැබපු අද්දකීම් අවුරුදු 4 කාලයක් තුළ විශේෂයෙන්ම යුද්ධෙන් නිදහස් කරගත්ත රටක් සම්වර්ධිත දේශයක් ඒවගේම චීනයට පමණක් දෙවැනි වෙන සංවර්ධන වේගයක් තිබිච්ච රටක ආර්ථිකය සහමුලින්ම කඩාගෙන වැටිලා රුපෙලේ අගේ අවප්‍රමාණ ලක්වෙලා එවන් රජයක් තමයි මේ රටේ ජනතාව බල පැත්තකින් තියලා අලුත් වගකීමක් වර්තමාන ජනාධිපතිතුමාටත් අගමැත්තුමා ප්‍රමුඛ අපේ රජයට බාර දීලා තියෙන්නේ. ඒ රජයේ බලයට පත් වුණාට පස්සේ ඇතිවෙච්ච බරපතලම සිදුවීම තමයි අපේ රටට විතරක් නෙවෙයි මුළු ලෝකෙම කොරෝනා උදුරින් උදුරට පත්වීම. ඒ තුළ වටිනා මිනිස් ජීවිත රාශියක් විනාශ වෙච්ච ලෝක සමාජ වටපිටාව තුළ අපේ රටේ 13 දෙනෙක් පමණක් සීමා කරන්නට මරණ කාරණාවල් 13කට සීමා කරලා ඒ වගේම ජනතාවට ආරක්ෂාව සපයලා රටේ ආර්ථිකය ශක්තිමත්ව ගොඩනගාගෙන ඉදිරියට අරගෙන යෑමේ වගකීම තමයි අපිට පැවරලා තියෙන්නේ. මේ සංශෝධිත බදු පනත් ඉදිරිපත් කිරීම තුළ විශේෂයෙන්ම මේ රටට පෞගී කාලේ ආනයනය කරන ලද මේ රට තුළ වැවෙන දේවල් නැත්නම් හදාගන්න පුළුවන් දේවල් වලට බදු පනවල ඒවා ආනයනය කිරීම සීමා කරලා තියෙනවා. විශේෂයෙන් අපේ රටට අරගෙන ආපු ලීක්ස්, ගෝවා, කැරට්, බෝංචි, බිම්මල්, මුං ඇට, ඒ වගේම කුරක්කන් මේ වගේ දේවල් සව පළතුරු වර්ග ගොඩක් මේ ලයිස්තුවක් තියෙනවා. මේවා ටික ලංකාවට ආනයනය කිරීම තුළ විශේෂයෙන් විදේශ විනිමය හිගයකට පත්වෙන ඇති වෙනවා. විශේෂයෙන් කොවිඩ් වසංගතයත් එක්ක ලංකාවෙන් පිටරටට අරගෙන ගියපු භාණ්ඩ වල සීමා පැනවුනහම
ඔබතුමාන්ට විනාඩි දෙකක
කාලයක් ලංකාවට විදේශ විනිමය ගලාගෙන එන තත්ත්වයන් අවම වුණහම අපිට අවශ්‍යතාවයක් තිබුණා නැවතවතාවක් මේ රටේ මුල්ලේ පාලනයකින් යුක්තව පවත්වගෙන යන්න. ඇත්තටම මේ වගේ බදු සීමා පනවල රටට රට තුළ හැදෙන හදන්න වවන්න පුළුවන් දේවල් ආනයනය කරන එක සීමා කිරීම තුළ විශේෂයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙවීම තුළ අද මේ රට කෘෂි ආර්ථිකය ශක්තිමත් කරන තැනකට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තාම රටක් හැටියට කඩාගෙන වැටුණු ආර්ථිකය නැවත ශක්තිමත් කරන්නට දේශීය නිෂ්පාදනය කෙරේ විශ්වාසයක් තියලා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලකට අපි අවතීර්ණ වෙලා තියෙනවා. අපි දකිනවා හුඟක් තැන්වල පෞගේ කාලේ ලංකාව තුළට විදේශී රටවල්වලින් අරගෙන ආපු පරිභෝගික ද්‍රව්‍ය රට තුළ හදා ගැනීම තුළ අපිට විදේශ විනිමය ඉතුරු කරගන්න පුළුවන් කමක් තියෙනවා. අනික් අතින් ගත්තහම විශේෂයෙන්ම රට තුළ හදන්න පුළුවන් දේවල් රට තුළ හදන්නට ජනතාව පෙළඹවීම තුළ අපිට පුළුවන්කමක් තියෙනවා අපේ අනන්‍යතාවයේ සුරක්ෂිත කරගනිමින් ඉදිරි ගමනක් එක්ක අපිට කටයුතු කරන්න පුළුවන්කමක් තියෙනවා. එනිසා මම හිතනවා වර්තමාන අපේ රජය අපේ ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු පාලක පක්ෂයක් කෙරෙහි වගකිය යුතු විශේෂයෙන් රටේ අනාගතය පිළිබඳව කල්පනා කරද්දී කොවිඩ් වසංගතය අපි ආශිර්වාදයක් කරගත්තයි කියලා කියන්න පුළුවන්කමක් තියෙනවා. ආර්ථික සුවදේශිකත්වයට වටිනාකමක් දීලා හදා ගැනීම පියවර. ඇත්තටම අපි දකිනවා මුළු ලෝකෙම කොරෝනා වදුරට ලක් වෙන වෙලාවක අපි පළවෙනි කොරෝනා රෝගී අපිට හම්බෙන්නේ චීන ජාතික කාන්තාවක්. එතනින් ඇතිවෙච්චේ රැල්ල ආපහු නැවතවතාවක් මතුවෙන්නේ නාවික හමුදා කඳවුරවල ඒ පොකුර ඇතුණාට පස්සේ ආපහු තුන්වෙනි වතාවට තමයි මේ වර්තමානයේ මේ කොවිඩ් වසංගතය මේ රටට ගොදුරෙලා තියෙන්නේ. ඒ වගේ තත්ත්වයක් තුළ වගකිය යුතු රජයක් දේශීය නිෂ්පාදනයට වටිනාකමක් දීලා ඒ වගේම විදේශීය රටවල් කෙරෙහි විශ්වාසය තියලා තිබිච්ච ආර්ථිකය පිළිබඳව කාරණාව පැත්තකින් තියලා ස්වදේශිකත්වයට වටිනාකමක් දීලා කටයුතු කරන රජයක්. එනිසා මේ වෙලාවෙත් මේ කොවිඩ් ඕදුරට මුහුණ දීලා අපිට නැවතවතාවක් ශක්තිමත්ව රජයේ ඉදිරියට ගෙන යමින් මහජනතාවට අවශ්‍ය සේවන් සපයන්න පුළුවන් කියන කාරණාවත් මතක් කරමින් අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමිට ස්තුතිවන්ත වෙමින් මම කතාව මෙතකින් අවසන් කරනවා.
ගරු ජේ.සී. අලවතුවර මැතිතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
මුලසුන ඔබවන ගරු මන්ත්‍රීතුමනි, බදු සංශෝධන පනස් සම්බන්ධයෙන් කතා කරන අවස්ථාවේ විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනි වර්තමානයේ රට තුළ ඇති වෙලා තියෙන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මේ වන විට ඉතාමත් අයහපත් ආර්ථික තත්ත්වයක් රට තුළ ගොඩනැගිලා තියෙනවා. ඒකට මූලික හේතු ගණනාවක් තියෙනවා. ඒකට ගොඩක් දෙනෙක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීතුමාලා කතා කරීමේදී කියනවා මේ 2015 ඉඳලා ඒ අවුරුදු 4 කාලය සම්බන්ධයෙන් ලොකු දේවල් කතා කරනවා. එවගේම අපි දකින විදිහට නම් මේක දීර්ඝ කාලීනව රට තුල ඇතුණු ඉතාමත් අයහපත් ආර්ථික තත්ත්වයක් තමයි අපිට පේන්න තියෙන්නේ. මේක අපිට සීමා කරන්න බෑ මේ මේ කාල සීමාවට කියලා. මොකද අපි ලබාගෙන තියෙන ණය ඒවාට ගෙවීමට සිදුවලා තියෙන කාලය තමයි මේ ඉස්සරහට එහෙම නැත්නම් මේ මේ පහුගිය කාලවකවානුව සියල්ලම බැලුවහම. ඉතින් ඒ නිසා දැන් මේ වෙනකොට ඒක උස්සන්න වෙලා තියෙනවා. මොකද ගෙවීමට තියෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා ණය සහ පොලී වාරිකේ. එතකොට පැහැදිලිවම කියන්න ඕනේ අද රජය නොවැම්බර් මාසයේ ජනාධිපතිවරයන් පස්සේ රජයේ බදු සංශෝධන ඇති කරලා ආදායම විශාල වශයෙන් අහිමි කරගෙන තියෙනවා. මේ තුල තමයි අහපත් තත්ත්වය තවත් උස්සන්න වෙලා තියෙන්නේ. ඉතින් මේක අපි පිළිගන්න වෙනවා. මේකට බොරුවට නොයෙකුත් දේවල් ඉලක්කම් එහාට මෙහාට කරලා කතා කරලා අපිට ජනතාව රවට්ටුවා කියලා මේකට විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕනේ, අපි ඊයේ දැක්කා හිටපු මහ බැංකුවේ අධිපතිතුමා රාජ්‍ය අමාත්‍යවරයා හැටියට කතා කිරීමේදී නොයෙකුත් කාරණා සම්බන්ධයෙන් 2015 කාල සීමාව ගැන කතා කරා. එතුමාට කියන්න අමතකුණා. මං හිතන්නේ එතුමා කිව්වා අපි නියම කාලේ තමයි අපි බැඳුම් කර අපි ලබා ගන්න කියලා. මම අහන්න කැමතියි එතුමාගෙන් ග්‍රීක් බැඳුම් කර ලබා ගත්තේ නියම කාලෙටද? එතකොට මහ බැංකුවේ අධිපතිතුමා කවුද? ඒ වගේම හෙජින් ගිවිසුම මෙවැනි කාරණා ගණනාවක්, ඒ වගේම 2002 සිට 2015 වෙනකන් මහ බැංකුව සම්බන්ධයෙන් තියෙන කාරණාවේදී ෆොරෙන්සික් ඔඩිට් එක හරහා වාර්තාව බැලුවහම පේනවා මේ 2002 ඉඳලා 2015 වෙනකන් මේ බැඳුම් කර ලබා ගැනීමේදී වෙලා තියෙන පාඩුව විශාල පාඩුවක් රටට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි කියනවා රජයට, රජය නොයෙකුත් අවස්ථාවල චෝදනා කරා මේ 2015 මේ බැඳුම් කරය සම්බන්ධයෙන් මහ බැංකු වංචාව සම්බන්ධයෙන් මේ අදත් කතා කරනවා. ඉතින් අපි කියනවා රජයට, දැන් රජයේ පත්තල අවුරුද්දකට ආසන්න කාලයක් ඇවිල්ලා තියෙනවා. එහෙමනම් මේ මහ බැංකුව සම්බන්ධයෙන් ඒ චෝදනා තියන අයට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න. ඇයි ඒව ප්‍රමාද කරන්නේ? ඒ වගේම අපි පැහැදිලිව කියනවා රජයට 2002 සිට 2015 දක්වා ඒ ෆොරෙන්සික් ඔඩිට් එකෙන් පැහැදිලි වාර්තාවක් දීලා තියෙනවා බැඳුම් කරේ සම්බන්ධයෙන් වෙලා තියෙන වංචාවල් සම්බන්ධයෙන්, ඒ පාඩුව සම්බන්ධයෙන්. එහෙමනම් ඒ යුගයේ හිටපු අය සම්බන්ධුනුත් ඒ පරීක්ෂණ කරලා ඒ නිසි දනුවන් ලබා දෙන්න ඕනේ කියලා පැහැදිලිවම කියන්න ඕනේ. ඒ වගේම අද මේ தত্ত্বය අද නොයෙකුත් දේවල් කතා කරලා කතාවෙන් ජනතාව මුලා කරන්න හැදුවට යථාර්ථය අපි අවබෝධ කරගන්න ඕනේ. විශේෂයෙන්ම මේ යන தত্ত্বය තුල අපිට පැහැදිලි විශේෂයෙන්ම රටේ ආදායම ණය පොලිය ගෙවන්නත් ප්‍රබෝධ නැති මට්ටමට ඉස්සරහට එනවා. ඉතින් ඒ නිසා පැහැදිලිව අපි කියනවා රජයට, රජය මේ අද ඇතිලා තියෙන ආර්ථික தত্ত্বෙන් ගොඩේමට ආදායම් මාර්ග නොයෙකුත් ආකාරයෙන් අද අපනායනය සීමා කරලා දෙන අපි කැමති විශේෂයෙන්ම රටේ වගා කරන්න පුළුවන් දේවල්, රටේ දියුණු කරන්න පුළුවන් දේවල් දියුණු කරන ගමම් ඒ යම් යම් සීමාවන් කරාට. නමුත් අද මේ ඇති කරලා තියෙන සීමාවන් තුළ අපිට පැහැදිලි යම් යම් කර්මාන්ත අද කඩාවැටලා තියෙනවා. විශේෂයෙන්ම ඒ හරහා රැකියා විශාල ප්‍රමාණයක් අද අහිමි වෙලා තියෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ දැන් අපි කුරුණෑගල ප්‍රදේශයේ මෝටර් සයිකල් කර්මාන්තේ සහ මුලින්ම අද කඩාවැටලා තියෙනවා. මේකට හේතුව තමයි ඒ වාහන ආනයනය කිරීම නැවැත්වුවත් අද අමතර කොටස්, මේ අමතර කොටස් අත්‍යවශ්‍ය දේවල්. ඉතින් ඒවා පවා අද නවත්වීම තුළ ඒ ශ්‍රේෂ්ඨයේ විශාල රැකියා ප්‍රමාණයක් අහිමි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා රජය මේ පැලස්තර ක්‍රමයක් තුළ මේ ගන්නා ක්‍රියාමාර්ග ආර්ථිකය යම් කාලයකට කෙටි කාලයකට මේ කාරණා සුබ වුණත් දීර්ඝ කාලයක් යනකොට අපිට පේනවා මේවා තුලින් රට තුල ප්‍රශ්න ගණනාවක්. අද මේ වෙනකොට මේ කොවිඩ් ප්‍රශ්නය ගැන අපි ඉස්මතු කරත් මේ කොවිඩ් තත්ත්වයට පෙර අපේ රටේ මේ ආදායම මෙහෙම නැත්නම් අපි බදු ආදායම අහිමි කර ගැනීම නිසා 30%ක 35% අතර බදු ආදායම අහිමි කර ගැනීම නිසා තමයි අපි ලෝකයේ ණය ශ්‍රේණිගත කිරීම වලින් මේ කොවිඩ් තත්ත්වය එන්නත් කලින් දෙසැම්බර් මාසෙ වෙනකොට ගිය අවුරුද්දේ අපිව පහළට වැටුනේ. ඉතින් ඒ තුල තමයි අද අපිට ඉතාමත් අධික වශයෙන් මේ ණය ලබා ගැනීමේදී වැඩි පොලියට ණය ලබා ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ කාරණා තුලදී අපිට පැහැදිලි වෙනවා මේ යන ගමන තුල තාමත් අමාරු තැනකට රටේ ආර්ථිකය අරයි යනවා. අපි පැහැදිලිවම කියනවා අපි මෙවැනි අවස්ථාවක විපක්ෂයක් හැටියට අපි මෙවැනි දේශපාලන වාසි ගන්න නෙමෙයි අපි පැහැදිලි කරන රටේ මේ සම්බන්ධයෙන් කටයුතු කරන ආර්ථිකය සම්බන්ධයෙන් කටයුතු කරන අයට රටේ ජනතාවට බොරු කියලා රටේ ජනතාව මුලා කරලා අර පහුගිය කාලේ කිව්වා වගේම මේ සිහින ලෝකයක් මවලා මේ ගමන යන්න පුළුවන් වෙන්නේ නැහැ අපි විපක්ෂයක් හැටියට අපි අපේ සහයෝගයත් අපි ලබා දෙනවා හරි ක්‍රියාමාර්ග මේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් හරි ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න හරි දේ අවබෝධ කරගෙන යථාර්ථය අවබෝධ කර කටයුතු කරන්න කියලා අපි රජයේ ආර්ථික බලධරයන්ගෙන් ඉල්ලා සිටිමින් මොකද මේකේ අන්තිම විපාකය ගෙවන්න වෙන රටේ ජනතාවට දැනනවත් එක සිද්ධ වෙලා තියෙනවා එහෙමනම් ආණ්ඩුව වසරකට ආසන්න වෙලා තියෙනවා ජනතාවගේ පැත්තෙන් බැලුවාම ඉතාමත් අමාරු තැනකට ආර්ථිකය අද ඇවිල්ලා තියෙනවා ඒ නිසා කොවිඩ් වලට වසන් වෙලා මේ හැම දෙයක් ගැනම ඒක උඩින් දාගෙන කතා කරන්න නැතුව රටේ සැබෑකත්වයට මුහුණ දීලා කටයුතු කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා
ගරු ජගත් කුමාර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා
වලසනේ මන්ත්‍රීතුමියනි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලැබීම සම්බන්ධව අපි අද දවසේ මේ විවාදයේ අහුන්කන් දීමේදී පෙනුනේ විපක්ෂයට අද කොවිඩ් වසංගතය සතුට දනවන කාර්යයක් බවට පත් වෙලා තියෙනවා කියන කාරණාව. හැම කරුණම්ම මතුකරේ උදේ ඉඳන් හවස් වෙනකම්ම තමන්ගේ ප්‍රතිරූපයේ විපක්ෂය ගොඩනැගෙන ආකාරය. සමහර විට විශේෂයෙන්ම මේ දේශීය ආදායම් සම්බන්ධව ඒ වගේම ජාතිය ගොඩනැගීමේ බද්ධ සම්බන්ධව මේ විවාදේ පව අපි දිගටම කතා කරේ මේ කාරණා. එනිසා මට විශේෂයෙන් මේ විපක්ෂයේ අපේ සහෝදර මන්ත්‍රීවරුන්ට මතක් කරන්න ඕන පසුගිය කාලේ මේ රටේ තිබුණ ආණ්ඩුව. ඒ ආණ්ඩුව පාලනය කරේ අපි නෙමෙයි. මේ ආණ්ඩුව තමයි තමුන්වහන්සේලා පාලනය කරේ. ඒ ආණ්ඩුව ඇතුලේ විවිධ දූෂණ වංචා එක්ක මේ රට ප්‍රපාතයට ගෙනියන කාර්යභාරය සිද්ධ වුණා. මෙතන අශෝක් අබේසිංහ මන්ත්‍රීතුමා කිව්වා මේ බදු සංශෝධන නිසා විශාල ආදායමක් අඩු වෙලා තියෙනවා. ඒ නිසා රට අර්බුදයකට ලක් වෙලා තියෙනවා. අපි අලුත් ආණ්ඩුවක් විදියට අපිට වගකීමක් තියෙනවා මේ රටේ ජනතාවට සහන දෙන්න. පසුගිය ආණ්ඩුව සහන දුන්නේ මහ බැංකු හොරුන්ට. පසුගිය ආණ්ඩුව සහන දුන්නේ මේ රටේ රට විනාශ කිරීමේ නැත්නම් රට වෙදීමේ දිශාවට ගෙනිච්ච අයට. හැබැයි අපේ ආණ්ඩුව අපේ ජනාධිපතිතුමා අගමැතිතුමා තුළු රජයේ වගකීම තියෙන්නේ මේ රට වඩා යහපත් හොඳ තැනකට ගෙනියන්න නම් මේ ආණ්ඩුව බලයට පත් කරපු සහ පොදු මහ ජනතාවගේ අවශ්‍යතා ඉෂ්ට කරන්න. ඒ සඳහා විවිධ බදු සහන දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ බදු සහන ලබා දීම හරහා අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ආර්ථිකය නැවත ශක්තිමත් කරන්න. එක් පැත්තකින් ආදායම අඩු වෙන්න පුළුවන්. හැබැයි ඒ හරහා ඒ දිරිගැන්වෙන ආර්ථිකයේ ශක්තිමත් වීම තුළ ඒ ජනතාවට ලැබෙන යම් යම් සහන තුළ මේ රට වඩා ඉස්සරහට යන්න අවස්ථාවක් ලැබෙනවා. එක කෙටි කාලීනව ලැබෙන ආදායමට වඩා දීර්ඝ කාලීනව ලැබෙන ප්‍රතිඵලය දිහා බලන්න ඕනේ කියන කාරණාව අපි විපක්ෂයට කියනවා. නැත්නම් විපක්ෂයට ඕන ඒ පහුගිය කාලේ වෙච්ච විදියට මේ රට දිගින් දිගට අර්බුදයට යන. දැන් මේ අවස්ථාව වෙනකොට අපි රටක් විදියට ලෝකයම මුහුණ දුන්න මේ කොරෝනා ව්‍යසනයට මුහුණ දීලා. මේ ව්‍යසනයේ දැන් අවස්ථා දෙකක් අපි ඉතාම හොඳින් කළමනාකරණය කරගත්තා. ඒ වගේම අපි ඊගාව අවස්ථාවට දැන් මුහුණ දෙමින් තියෙනවා. විපක්ෂයෙන් අපිට උපදෙස් දෙනවා. මුළු රටේම ඇඳිරි නීතිය දාන දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය දාන එතුමාලා හිටියනම් එහෙම කරන්න තිබුණා. හැබැයි අද මේ රටේ ඉන්න ජනාධිපතිතුමා සහ ගමැතිතුමා සෞඛ්‍ය අංශවලට සහ ඒ ආරක්ෂක අංශවලට මුල් තැන් දීලා කොරෝනා ව්‍යසනය වළක්ව ගන්න අවශ්‍ය කටයුතු කරන්න. එහෙම නැතුව ඒ හැම දෙයකටම දේශපාලන ඇඟිලි ගහලා රට අර්බුදයෙන් අර්බුදයට යන අවස්ථාවක් සලසන්න සූදානම් නැහැ. ඒ නිසා අපි මේ වෙනකොට මේ සම්බන්ධව වහන්න ඕන තැන් වැසීමෙන්ද යම් තැන්වල එදිනෙදා කටයුතු කරගන්න යන අවස්ථාවන්ද සල්සමින් තියෙනවා. එකට සමහර විට ඔබතුමාලාට සතුටක් එන්න පුළුවන් මේ රට නැවත කොරෝනා පැතිරිලා මුළු රටම අර්බුදයකට ගියාම අනිත් පැත්තෙන් රට වහලා අලුතෙන් මේ ඊය පෙරේද ගොඩනැගිච්ච යාන්තම් අමාරුවෙන් ගොඩනැගිච්ච ව්‍යාපාරිකෝ අමාරුවෙන් ගොඩනැගිච්ච ජනතාව එදිනෙදා කටයුතු කරගෙන යන ජනතාව මේ රට වහලා දැමීම තුළ මේක වර්ධනය වෙලා ඒ අයට සතුටක් එන්න පුළුවන් මේ රජයේ අසමත් රජයක් ඒ නිසා යහපාලනය හොඳයි කියන තැනට ගේන්න ජනතාව අතර
හැබැයි මේ රටේ ජනතාව ඉතාම බුද්ධිමත්ව විශ්වාස කරනවා තමන් දුන්න ජනවරම රටේ නිවැරදි විදියට ක්‍රියාත්මක වෙනවා කියන කාරණා.
මුතුමාට තව විනාඩි දෙකක කාලයක්.
ඒ නිසා අපි විශේෂයෙන්ම මේ විපක්ෂයේ අයට කියන්න ඕන තමුන්වහන්සේලා කතා කරනකොට මැරලා ඉපදුනා වගේ තමයි සමහර කාරණා කියන්නේ. තමුන්වහන්සේලා මේ පහුගිය කාලේ මේ රට ආර්ථික වශයෙන් අද වැටුණයි කියලා කියනවා කොරෝනා ව්‍යසනයේ ප්‍රශ්නයක් නෙමෙයි කියලා කියනවා. හැබැයි කොරෝනා ව්‍යසනයකුත් නැතුව ස්වභාවික ආපදාවකුත් නැතුව මේ රටේ ආර්ථිකය 2.7 දක්වා අඩු කරගන්න කටයුතු කළේ කවුද? පසුගිය කාලේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ 7 දක්වා වර්ධනය වෙච්ච ආර්ථිකය ලබා දීලා රට සංවර්ධනය කළා යුද්ධකුත් නැතු කරලා නැතුව දුන්න රට. හැබැයි නැවත බෝම්බ පිපෙන තැනට රට බෙදීමේ දිශාවට යන තැනට ආර්ථිකය කඩාවැටෙන තැනට පත් කරා නම් පත් කරේ තමුන්වහන්සේලාගේ ආණ්ඩුව. ඒ නිසා තමුන්වහන්සේලාට කියන්න බෑ මේ රට අපේ ආණ්ඩුව මේ මාස කීපය ඇතුලේ ප්‍රපාතකට දැම්ම කියලා. අපි අර්බුද ගණනාවකට මුහුණ දීමුයි. නමුත් ජනතාව ගොඩනගමින් රට ගොඩනගමින් ඉස්සරහට යනවා. ඒ නිසා එදා තමුන්වහන්සේලාට අමතක වෙලා තමුන්වහන්සේලාගේ ආණ්ඩුව ඇවිල්ලා මාස කීපයක් යනකොට මේ රටේ ආර්ථිකයට මරු පහර වැදුනේ ඒ මහා දවල් මහ බැංකු මංකොල්ලේ හරහා. මහා දවල් මංකොල්ල හරහා රටේ ආර්ථිකය කඩාවැටපු අය මේ විපක්ෂයේ අය ඡන්ද ඉල්ලන අවස්ථාව දුන්නා. ජනතාව ගෙදර යවපු එක ඇත්ත. හැබැයි ඒ අයට ඒ අය තමන් ළඟ තියාගත්තා. මේ රටේ ඒ ව්‍යසනයක් උනේ නැහැ, බැංකු හොරකමක් උනේ නැහැ කියලා පොත් ලියපු අය පවා විපක්ෂේ නායකතුමාගේ බොහොම ගජ මිතුරෝ. ඒ අය තමයි ඔහුගේ කාලේ පුරස්සාරම් දෙරුවේ. හැබැයි මේ රට ඒ සියලු අර්බුද නැතුව විනාශයට ගෙනිච්ච තමුන්වහන්සේලා කියනවා අද මේ අර්බුද රාශියකට ලෝකෙම මුහුණ දීලා තියෙද්දි ලෝකම ආර්ථික අවපාතයකට යමින් තියෙද්දි මේ අපේ රට විතරක් එතනට වැටලා කියලා දේශපාලන වාසි ගන්න හදනවා. අපි තමුන්වහන්සේලාගෙන් ඉල්ලනවා අපි කාටත් මේ රට විතරයි තියෙන්නේ. ඒ වගේ මේ රටේ ජනතාව අපිව පත් කරලා ඉවලා තියෙන්නේ. ඒ නිසා අපිට යුතුයකමක් තියෙනවා මෙවැනි ව්‍යසනයක් එද්දී ඊටම බුද්ධිමත් නිවැරදිව ජාතිය ගැන හිතලා තීන්දු తీන ගන්න. ඒ නිසා මේ රටේ ජනතාව තමුන්වහන්සේලාගෙන් බලාපොරොත්තු වෙන වගකීම් විපක්ෂයක් විදියට මම උදේ ඉඳන් දැක්ක මේ විපක්ෂය හැසිරෙච්ච විදිය අපිට සමහරු කිව්වා අලුත් මන්ත්‍රීවරුන්ට උගන්වන්න ඕන උපදෙස් දෙන්න ඕන කියලා. හැබැයි ජේෂ්ඨයන්ට අපි උපදෙස් දෙන්න වෙනවයි කියන කාරණාව පැහැදිලි. ඒ නිසා මේකේ සමහර අවස්ථාවල එක විදියට නීතිය ක්‍රියාත්මක වුණේ සමහර විට ප්‍රශ්න අහන අවස්ථාවල. ඒ නිසා අපි තමුන්වහන්සේලාට කියනවා අලුත් අයට උගන්වන්න ඉස්සෙල්ලා පරණ අය අත්දැකීම් තියෙනවනම් රටේ ආර්ථිකය කඩාවැටෙනකොට හිටියනම් මේ රටේ නැවත සහරාන් ලගේ ප්‍රහාර එනකොට හිටියනම් අද රටේ යම් අර්බුදයක් එනකොට ඒ සියල්ලට තමුන්වහන්සේලා වගකීම් බාර ගන්න ඕන. අපි අදින් සිට මේ ආවට පස්සේ ඇතුළත සියලු තත්ත්වයන් එක්ක අපි වගකීම් බාර ගන්නවා වගේම මේ සියලු ව්‍යසනයන්ගෙන් මිදලා රට ඉදිරියට ගෙන යන්නේ වගකීම අධිකරු ජනාධිපතිතුමා සහ අපි රජයක් විදියට ගෙන යනවායි කියන කාරණාව මෙතෙන්දි මතක් කරන බොහොම ස්තුතියි.
ගරු ප්‍රේමනාත් දොළවත්ත මැතිතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අපි දැක්කාද විපක්ෂය විසින් දිගින් දිගටම මේ ආණ්ඩුවට උපදෙස් දෙන ආකාරයට කතා කරන ස්වරූපයක් අපි දැක්කා. විපක්ෂය අද බොහොම සුචරිතශීලී ක්‍රියාපිළිවෙතක්, සාධනීය ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරන බව අපිට පේන්න තියෙනවා. හැබැයි ඇත්තම කතාව කිව්වොත් ගරු මන්ත්‍රීතුමියනි, පැහැදිලිවම පහුගිය කාලේ මේ විපක්ෂයේ නායකවරු මොකද කරේ? මාධ්‍ය සාකච්ඡා තියලා කිව්වා මේ කොරෝනා රැල්ල එනකොට මේ ආණ්ඩුවේ තියෙන තවත් ප්‍රශ්න අමතක කරන්න මේ කොරෝනා වසංගතයක් හුවා දක්වනවා කියලා. ඒ තරම් මේ ආණ්ඩුව සම්බන්ධයෙන් බොහොම අඩු ලුහුඩුවට කතා කරන මේ රටේ ජනතාව සම්බන්ධයෙන් රටේ ජනතාවට විශාල වශයෙන් වග කියන ආණ්ඩුවක් හැටර අපි කිසි දවසක හිතන්නේ නැති විදිය. මේ කොටියාව කොටියාව වගේ මේ කොරෝනා වසංගතය අපි දඩමීමා කරගෙන තව ප්‍රශ්න අමතක කරනවා කියන කාරණය පහුගිය කාලේ කිව්වා. පහුගිය කාලේ ඊට එහාට ගිහිල්ලා මේගොල්ලෝ මොකද කිව්වේ? අපි මේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව හංගනවා කියලා කිව්වා. එහෙම වකිමක් නැති ආණ්ඩුවක් නෙමෙයි කියන එක පැහැදිලිව කියන්න ඕන. දැන් මේගොල්ලෝ එක පැත්තකින් කියනවා පහුගිය කාලේ මුලින්ම කොරෝනා රෝගියා අපේ රට ඇතුළු වුණාම අපි ප්‍රමාද වැඩි මේ ගුවන් තොරතුරු වහන්න කියලා. ඊට පස්සේ ගුවන් තොරතුරු අපි වැහුවාම දැන් කියනවා රට විරුව අපි අමතක කරලා කියලා. ඒ විදිහේ දෙබිඩි පිළිවෙත් තමයි මේ අය අනුගමනය කරන්නේ. මෙයට ඇත්තම අවශ්‍යතාවය වෙලා තියෙන්නේ මේ රටේ මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් කටයුතු කරන්නද? එහෙම නැත්නම් මේ අයට මේ ආණ්ඩුවක් හිටිට අපි මුහුණ දෙන ගැටලු හමුවේ නැවත බලය උකහා ගැනීම මේ සිහිනය සබහැ කර ගැනීම අවශ්‍යතාවයේ තියෙන කියලා අද අපිට පැහැදිලි ගැටලුවක් ඇති වෙලා තියෙනවා. දැන් අද බැලුවහම දැන් අපේ ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් හිටියට වග කියන අමාත්‍යවරයෙක් හිටියට ඉන්දික අනුරුද්ධ අමාත්‍යතුමා අද PCR පරීක්ෂණයක් කරලා අද ගෙදරටලා ඉන්නේ. එතුමාට අද අගමැතිතුමා සම්බන්ධයෙන් එතුමාගේ විෂය භාර අමාත්‍යංශය තුල අද ප්‍රශ්න ගණනාවක් ඇහුවා. නමුත් එතුමා අද වගකී යුතු නිල අමාත්‍යවරයෙක් හැටියට එතුමාත් ගෙදර. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? මේ විපක්ෂයේ පත් කරපු മന്ത്രിවරු මේ ජනතාවගේ ඡන්දෙන් ආපු අය නෙමෙයි. ජාතික ලැයිස්තුවෙන් ආපු අය. අද කතා කරනවා අපිට. අද මේගොල්ලෝ ට්විටර් ගිණුමේ ගහනවා අපි PCR එකක් කරා කියලා. PCR එකක් කරන්න පුළුවන් වෙන්නේ ඊටමත් අපිට අපි දන්නවා අපි කවුරුත් දන්නවා PCR එක මේ ඉන්න කෝටි දෙකකටම කරන්න පුළුවන් කමක් නැහැ. අපි තියෙන අවම පහසුකම් යටතේ අහඹු නියදී වලින් වඩා පැහැදිලිව අපිට හොයා ගන්න පුළුවන් තත්ත්වයේ තියෙන තැන් වලින් අපි මේ PCR එක කරලා මේ රටේ මිනිස්සුන්ට කොහෙද කොරෝනා රෝගය තියෙන්නේ කියලා අපි හොයන්න උත්සාහ කරනවා. හැබැයි මේ හරින් ප්‍රනාන්දු මැතිතුමා PCR එකක් කරගෙන ඇවිල්ලා ට්විටර් ගුණමේ ගහනවා අපි PCR එකක් කරා කියලා. මං අහන්න කැමතියි හරින් ප්‍රනාන්දු මැතිතුමාගෙන් අමතකුණාද තාත්තා බෝම්බ ගහනවා කියපු වෙලාවේ පුතා ගෙදරටලා තනියෙන් පල්ලි හිටපු වෙලාවේ ඔය පුතාට වැරුණාද කියන ට්විටර් ගුණමේ ගහලා පල්ලියේ තමන්ගේ සහෝදර කිතුණු ජනතාව 100 ගණනක් මිය යනකොට ඔය ට්විටර් ගුණමේ ගහන්න වැරුණාද අමතකුණාද මේ බෝම්බයක් ගහනවා පල්ලියට යන්න එපා කියලා. අපි මේ එතුමට කොරෝනා රෝගය හැදෙනවද කියලා ප්‍රශ්න නෙමෙයි අපි කතා කරන්නේ. මං එහෙම පුද්ගලිකව දේවල් පතන්නෙත් නෑ. අපි කිව්වේ මේ ඒ ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන කොහෙරි තැනක ගැටලුකාරී තත්වයක් මතු කරන්න. ඒ නිසා තමයි අද පාර්ලිමේන්තුවේ PCR එකක් කරන පාර්ලිමේන්තුවේ ඉන්නේ. PCR එකක් කරපු මිනිස්සෙක් පාර්ලිමේන්තුවේ ඉන්නේ නෑ. PCR එකක් කරපු මිනිස්සෙක් තැන් තැන් වල ඇවිදින්නේ නෑ. PCR එකක් කරපු මිනිස්සෙ ඉන්නේ ස්ථානයේ අදාළ වාර්තා වෙනකම්. අපි මේ කිසි වෙලාවක මේ වෙන කතාවක් කතා කරේ නෑ. අපි පැහැදිලිව මතු කරන්න උත්සාහ කරේ ඔබතුමාලට තියෙන සංචරණ අයිති සම්බන්ධයෙන් අපේ ගැටලුවක් නෑ. සංචරණය කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි PCR එකක් කරපු සාමාන්‍ය මිනිහෙක් ගෙදරට වෙලා වාර්තා වෙනකම් ඉන්නවනම් ඇයි හරින් ප්‍රනාන්දු මහත්තයට බැරි? ඇයි හරින් ප්‍රනාන්දු මහත්තය නියෝජනය කරන විපක්ෂයට ඕනේ මේ පාර්ලිමේන්තුවත් වහලා දාන්නද? අපි මොකද දන්නේ මේ වාර්තාව හෙට වෙනකොට වාර්තා වෙනකොට හරින් ප්‍රනාන්දු මහත්තයට කොරෝනා රෝගේ වැළඳ තිබුණ මොකද තියෙන ගැටලුව? මට දැන් මතක් වෙන්නේ හරින් ප්‍රනාන්දු මහත්තයට PCR පරීක්ෂණ නෙමෙයි කරන්න ඕනේ. හරින් ප්‍රනාන්දු මහත්තයට රංජන රාමනායක මහත්තය කිව්ව පරීක්ෂණ තමයි කරලා බලන්න ඕනේ. ඉතින් ඒ නිසා
කාලය අවසන්
විශේෂයෙන්ම කරු කාර්යක සභාපතිතුමනි මේ වෙලාවේ අපි පැහැදිලිව කියනවා අපි රජියක් හැටියට අවශ්‍ය සියලුම පියවර අරගෙන ඉවරයි. ඒ නිසා මම මේ අවස්ථාවේ ලිපියක් සභාගත කරනවා මේ හරින් ප්‍රනාන්දු මහත්තයාගේ PCR පරීක්ෂණයේ අදාළ ප්‍රතිඵල අදාළ වාර්තාව කරුණා කරලා මේ ගරු කතානායකතුමාට ඉදිරිපත් කිරීම කළ යුතුයි. නැත්නම් එහෙම පාර්ලිමේන්තුවත් වහන්න වෙනවා. ස්තුතියි.
ගරු වේලු කුමාර් මන්ත්‍රීතුමා ඔබතුමාට වැඩි පහක කාලයක් තියෙනවා.
ගෞරව සභයික තලමෙ තංගම රුපිනරවර්ගලේ இன்றைய இந்த விவாதத்திலே எனது கருத்துக்களை கூறுவதற்கான சந்தர்ப்பத்தை தந்ததற்கு நன்றி தெரிவித்துக் கொள்கின்றேன். குறிப்பாக இன்றைய அரசாங்கமானது இன்றைய ஜனாதிபதி தெரிவானதிலிருந்து அதனை தொடர்ந்து இன்றைய அரசாங்கம் நிறுவப்பட்டதிலிருந்து அவர்களினுடைய பொருளாதார திட்டமிடல் தொடர்பான ஒரு கேள்விக்குறி தொடர்ச்சியாக எழுந்து கொண்டிருக்கின்றது. ஏன் அவ்வாறு குறிப்பிடுகின்றோம் என்றால் எங்களுக்கு தெரியும் அரசாங்கத்தினுடைய பிரதான வருமான மூலம் அல்லது அவர்களினுடைய வருமான வழி இந்த வரி அறவீட்டிலிருந்து மேற்கொள்ளப்படுகின்றது. அவே இந்த வரி அறவீடு தொடர்பாக பொதுவாக வருடா வருடம் முன்வைக்கப்படுகின்ற பாதீட்டிலே திட்டமிட்ட அடிப்படையில் அந்த வரி தொடர்பான மாற்றங்கள் மேற்கொள்ளப்பட்டு நாட்டுக்கு முன்வைக்கப்படுகின்றது. அதன்போது நாட்டினுடைய அந்த மொத்த வருமானத்தை அதனை கொண்டு எவ்வாறு எங்களுடைய செலவுகளை ஈடு செய்து கொள்வது போன்றதை திட்டமிட முடியும். ஆனால் இந்த அரசாங்கமானது திடீரென ஜனாதிபதி தேர்தலுக்கு பின்னர் திடீரென பல்வேறு வரி விடயங்களிலே பல்வேறு சீர்திருத்தங்களை மாற்றங்களை மேற்கொண்டது. இதில் பெரும் சந்தேகத்தை ஏற்படுத்துவதாக இருக்கின்றது. இந்த அரசாங்கத்தினுடைய செயற்பாட்டிற்கு பின்னின்ற ஒரு சில வியாபாரிகளினது ஒரு சிலரினது தேவையை நிறைவேற்றுவதற்காக இந்த அரசாங்கம் இந்த வரி தொடர்பான சீர்காக்கத்தை மாற்றத்தை செய்திருக்கின்றது என்ற சந்தேகம் எழுந்திருக்கின்றது. அதனால் இன்று அரசினது வருமானம் தொடர்பான பாரிய ஒரு சிக்கலான நிலைக்கு இன்று அரசாங்கம் தள்ளப்பட்டிருக்கின்றது என்பது எங்களுக்கு வெளிப்படையாக தெரிகின்றது. அதே போல அரசு எந்தவித ஒரு முன்னேற்பாடும் இல்லாமல் அடிப்படையும் இல்லாமல் பல்வேறுபட்ட பொருட்களினது இறக்குமதிகளுக்கான கட்டுப்பாடுகளை ஏற்படுத்தி இருக்கின்றது. உண்மையில் இந்த COVID-19 பிரச்சனையோடு எங்களுடைய அந்நிய செலாவணி தொடர்பாக எழுந்திருக்கக்கூடிய பிரச்சனைகளை சமநிலைப்படுத்துவதற்காக இறக்குமதிகளை கட்டுப்படுத்த செலுத்த வேண்டிய தேவை இருக்கின்றது. அதனை எதிர்த்தரப்பில் இருந்தாலும் கூட இந்த நாட்டினது நலன் கருதி நாங்கள் தெளிவாக புரிந்து கொண்டிருக்கின்றோம். ஆனாலும் கூட இந்த COVID-19 உடன் தொடர்பு பட்டதாக இருக்கக்கூடிய நாங்கள் மிக முக்கியமாக எங்களுடைய இலங்கையில் வாழுகின்ற சகல மக்களினது அவர்களினுடைய நாளாந்த பழக்க வழக்கத்தோடு அவர்களை சுத்தமாக பேணிக்கொள்வதற்கு அவர்களை அவர்களுடைய இந்த கிருமிநாசினி தாக்கத்திலிருந்து தொற்றுக்களிலிருந்து தவிர்த்துக் கொள்வதற்கு பயன்படுத்திக் கொள்ளுகின்ற மிக முக்கியமான ஒரு பொருள்தான் மஞ்சள். இந்த மஞ்சள் இறக்குமதியை கட்டுப்படுத்தியதன் மூலமாக பாரிய ஒரு நாட்டிலே ஒரு பாரிய மஞ்சள் தட்டுப்பாட்டு நிலையும் அதன் மூலமாக போலியான பாவனையும் ஏற்பட்டிருக்கின்றது. எங்களுக்கு தெரியும், எங்களுக்கு இருக்கக்கூடிய மிகப்பெரிய ஒரு தொற்றாக அம்மை நோய் காணப்படுகின்றது. இந்த அம்மை நோய் வருகின்ற போது இது ஒரு தொற்று நோய், ஆனாலும் கூட மஞ்சளால் கழுவி அதே போல வேப்பிள்ளை போன்ற இயற்கையான அந்த வழிமுறையை பின்பற்றியே அதனை நாங்கள் குணப்படுத்திக் கொள்ளுகின்றோம். காலையிலும் மாலையிலும் இந்த மஞ்சள் தண்ணீரை வீடுகளிலே வர்த்தக நிலையங்களிலே தெளிப்பதன் ஊடாக அதே போல எங்களுடைய தொற்றுக்களிலிருந்து பாதுகாப்பதற்காக இந்த மஞ்சளை பயன்படுத்திக் கொள்வது சகலருக்கும் வந்து தெரிந்ததாக இருக்கின்றது. இங்கே இருக்கின்ற எதிர்த்தரப்பிலே மஞ்சள் இறக்குமதியானது கடந்த வருடத்தில் ஏறக்குறைய 6.4 மில்லியன் அமெரிக்க டாலர் அளவு நடைபெற்றிருக்கின்றது என்ற பெருமதியை குறிப்பிடுகின்றார்களே ஒழிய அதன் மூலமாக எங்களுடைய மக்கள் கிருமி தொற்றுக்களிலிருந்து நோய்வாய்ப்படுவதிலிருந்து தொற்று நோயிலிருந்து இந்த நாடு காப்பாற்றப்பட்டிருக்கின்றது. அவை இந்த வேலை திட்டத்தை செய்கின்ற போது மஞ்சள் உற்பத்தியினுடைய தேவையை மஞ்சள் உற்பத்தியினுடைய தேவை இந்த நாட்டிலே ஏறக்குறைய 7000 மெட்ரிக் டன்னாக இருக்கின்றது. நாட்டினுடைய உற்பத்தி 2000 மெட்ரிக் டன் அளவே காணப்படுகின்றது. இந்த உற்பத்தியினுடைய விளைச்சல் வருவது நவம்பர் டிசம்பர் ஜனவரி மாதங்களிலே, அவை அந்த நடுகை நடைபெறுவது மார்ச் ஏப்ரல் மாதங்களிலே, அவை இந்த தடை கொண்டு வரப்பட்டிருப்பது மார்ச் ஏப்ரல் மாதத்தில் எந்தவித திட்டமிடலும் இல்லாமல். இது மருந்து பொருள் இறக்குமதி செய்வது போலவே, இது ஒரு மருந்து பொருள், ஆயுர்வேத மருந்து பொருள், வீடுகளிலே இருக்கின்ற ஒரு எங்களினுடைய சுயமாக பயன்படுத்திக் கொள்ளுகின்ற ஒரு வைத்தியருக்கு சமனானதாக இருக்கின்றது. அவை அரசிலே இருக்கக்கூடியவர்கள் இதனை புரிந்து கொண்டு இதனுடைய தடையை தளர்த்தி இப்போது இருக்கின்ற இந்த கோவிட் இந்த தொற்று நோயை தடுத்துக் கொள்வதற்கு எங்களுடைய மலையக பிரதேசங்கள் போலவே நகர சனசரிவான பிரதேசங்களில் எல்லாம் மிக இலகுவாக பயன்படுத்துகின்ற சானிடைசராக காணப்படுவது இந்த மஞ்சள் என்பதனை கருத்திற்கொண்டு அதற்கான வழிவகையை மேற்கொள்ள வேண்டும் என்பதை இந்த சபையிலே கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அதே போல எங்களுடைய பாவனைக்கான இன்னும் ஒரு முக்கிய பாவனை பொருளாக உளுந்து காணப்படுகின்றது. அடிப்படை அவசியத்துவம் அற்றவையைத்தான்
குறைத்திருக்கின்றோம்,
அடிப்படை தேவை அற்றதை தான் ஒதுக்கி இருக்கின்றோம் என்கின்றார்கள். ஆனால் இந்த பொருட்கள் அடிப்படையான பொருட்களாக காணப்படுகின்றது. எங்களுடைய நாளாந்த வாழ்வாதாரத்தோடு நாளாந்த செயற்பாடுகளோடு எங்களுடைய பாவனைக்குரியதாக இருக்கின்றது. அவே இங்கே ராஜாங்க அமைச்சர் சயான் சேமசிங் இருக்கின்றார். அவே மே கா மஞ்சளினுடைய இறக்குமதி உளுந்து இறக்குமதி மஞ்சள் இறக்குமதி நான் கூறிக்கொண்டிருந்தது ஒரு கிருமிநாசினி. எங்களுடைய பிரதேசங்களில் எல்லாம் அதை வைத்துத்தான் நாங்கள் இந்த தொற்று நோயிலிருந்து பாதுகாத்துக் கொள்கின்றோம். அவை தயவு செய்து உங்களுடைய அரசாங்கத்திற்கு ஒரு சில காலத்திற்காவது அதனுடைய கிடைப்பனவை செய்வதற்கு தடையை நீக்குமாறு அந்த வேண்டுகோளை விடுத்து நிறைவு செய்கின்றேன். நன்றி.